ඊළඟට ගරු ගෑන්ත කරුණාතිලකමැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින සුරාබදු ආඥා පනත, ඒ වගේම රේග්දු ආඥා පනත සහ මුදල් පනත් කීපයක් ගැන මේ සභාව විවාද කරන අවස්ථාවේ විරුද්ධ පක්ෂයේ වෙනුවෙන් ප්‍රථම කතාව පවත්වන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ සියලුම අනපනත් රටේ ආර්ථිකයට බලපාන වැදගත් ඒවා. නියෝජ්‍ය කතානායකතුමනි, රටක ආර්ථිකයේ බිඳවැටීමකින්, ස්වාභාවික ව්‍යසනයකින්, එහෙමත් නැත්නම් යුද්ධයකින් යම් රටක් ගොඩනගන්නට බැරි තරමටම දුර්මුඛ වුණත් ඒකේ බලපෑම තියෙන්නේ ඒ පරම්පරාවට විතරයි. නමුත් අපි දන්නවා යම් රටක අධ්‍යාපනයේ බිඳවැටුනොත් තව පරම්පරා ගණනාවකට නැවත ගොඩ එන්න බැරි මහා ප්‍රතාපයකට ඒ රට ඇද වැටෙන්න පුළුවන් බව. ඒ වගේම තමයි ඒ රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විශ්වාසය බිඳවැටුනොත් ඊටත් වඩා භයානක තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන් බව අපි හොඳටම දන්නවා. එම නිසා මෙම වැදගත් පනත් කීපයක් ගැන කතා කරන මොහොතේදී ආර්ථිකයට බලපාන කරුණු කීපයක් සාකච්ඡා කරන වෙලාවේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් තියෙන අංශයක් ගැන විශේෂයෙන්ම අදහස් කීපයක් ප්‍රකාශ කරන්න මං කල්පනා කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකයේම කීර්තියක් දිනාගෙන තිබුණු අපේ රටේ අධ්‍යාපනයේ උපරිමය වන විශ්වවිද්‍යාල පද්ධතිය මේ වෙනකොට මුහුණ දී තිබෙන කනගාටුදායක තත්ත්වය ගැන මම මේ අවස්ථාවේ මේ සභාවේ අවධානයට යොමු කරන්න කැමතියි. නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගම්වල ඉන්න දක්ෂ දුප්පත් දරුවන්ට තමන් වටේ තියෙන ආර්ථික සමාජ පවුරු බිඳගෙන උඩට එන්න පුළුවන් එකම ඉනිමඟ තමයි අධ්‍යාපනය. වේලක් කර වේලක් කාලා හරි තමන්ගේ දරුවන්ගේ දෑස් පාදන එක තමයි අද අපේ හැම දෙමව්පියෙකුගේම සිහිනය වෙලා තිබෙන්නේ. දෙමව්පියෝ හම්බ කරන හැම සතයක්ම තමන්ගේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන තත්ත්වයට අද රටේ දෙමව්පියෝ පත් වෙලා තිබෙනවා. ඒකේ වටිනකම අවබෝධ කරගෙන තිබෙන නිසා. නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා, ඔබතුමත් දකුණු පළාතේ, මමත් දකුණු පළාතේ, විශේෂයෙන්ම ඉස්සර වගේ නෙවෙයි අද කාලේ අපේ ගම්වල හැම ගෙදරකම බැලුවොත් විශ්වවිද්‍යාල වරම් ලැබපු, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු ලබන එහෙම නැත්නම් උපාධිධාරියෙක් දකින්න ඉන්න තරමට අද ගම්වල තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඒ දරුවෝ ඒ මට්ටමට ගේන්න ඒ දරුවොත් විශාල කැපවීම් කරලා තිබෙනවා. ඒ වගේ මේ දරුවන්ගේ දෙමව්පියොත් නොයෙකුත් දුක්ගැහැට විඳලා තියෙනවා දරුවෙක් විශ්වවිද්‍යාලයට යවන්න. නියෝජ්‍ය කතානායකතුමනි, නමුත් අද වෙද්දි අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බලපාන අමිහිරි යථාර්ථය ගැන තොරතුරු කීපයක් මේ සභාවේ කතා කළ යුතුවම තිබේ. හරිනම් නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනකොට අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය 12,992ක් සිටිය යුතුව තිබුණත් අද වෙද්දි ඉන්නේ 8,500ක් වගේ ප්‍රමාණයක්. ඒ 8,500 අතරිනුත් අධ්‍යයන නිවාඩුගත්ත පිරිස හැරුණහම සක්‍රිය සේවයට අයත් වෙන්නේ 6,200ක් වගේ පිරිසක්. විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් පවසන විදියට නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය කාලේ ඔවුන්ගේ කරමත පටවපු අධික බදුබර නිසා ඒ 6,200නුත් 700ක් විතර සේවයෙන් ඉවත් වී තිබෙනවා. එවැගේම නියෝජ්‍ය කතානායකතුමනි, විවෘත විශ්වවිද්‍යාලයේ තත්ත්වයක් මීට දෙවෙනි නෑ. එවයි ශිෂ්‍යෝ 18,000ක් විතර සිටියත් කතිකාචාර්ය මණ්ඩලයේ ඉන්නේ 35ක් වගේ ප්‍රමාණයක්. අනිත් ඔක්කොම බාහිර කතිකාචාර්යවරුන්ගෙන් තමයි විවෘත විශ්වවිද්‍යාලවලට යැපෙන්න වෙලා තිබේ. නියෝජ්‍ය කතානායකතුමනි, මේක මොන තරම් බැරෑරුම් තත්ත්වයක්ද කියලා කිව්වොත්, අපේ රටේ උගතුන් බුද්ධිමතුන් බිහි කරන කේන්ද්‍රස්ථානයේ වන විශ්වවිද්‍යාලවල ඉන්නේ සිටිය යුතු ආචාර්යවරු සංඛ්‍යාවෙන් 150කටත් අඩු පිරිසක්. මේක බරපතල ගැටලුවක්. මේක රටේ ආර්ථිකයට, රටේ අනාගතයට විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක්. සිටිය යුතු ආචාර්යවරු සංඛ්‍යාව මේ අන්දමට පහළ වැටෙද්දී 2017 වසරේ ඉඳලා මේ දක්වා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාවත් දෙගුණයකින් වැඩි කරලා තිබෙනවා. සිසුන් 30,000ක් බඳවාගත්තු එක මේ වෙනකොට 59,000 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. එහෙම ඉහළ දැම්මත් ඒ ශිෂ්‍යීන් සංඛ්‍යාව වැඩි වෙන ප්‍රමාණයට සාපේක්ෂව අවශ්‍ය කරන ප්‍රතිපාදන ඉහළ දමා නැතිවීමත් බරපතල ගැටලුවක් වෙලා තිබෙනවා. ඒ වගේමයි අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා දීලත් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දේශන සඳහා වෙනත් පීඨවලින් තමයි ඉඩ පහසුකම් ලබා ගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කරන්න හදන කළමනාකරණ පීඨයටත් අවශ්‍ය ඉඩ පහසුකම් පවා අදටත් ලැබිලා නැහැ. බරපතල හිගතාවයක් තියෙනවා ඒ පහසුකම් වල. ඉඩකඩ පවා නැති තත්ත්වයක් තිබේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වලදී අපේ රටේ කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය වගේ අපේ විශ්වවිද්‍යාල වලට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණා. ලංකාවේ විශ්වවිද්‍යාලවලට ලෝකයේ හොඳ පිළිගැනීමක් තිබුණා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, මේ විශ්වවිද්‍යාල මුහුණ දීලා තියෙන අධ්‍යයන කාර්ය මණ්ඩල ප්‍රශ්න නිසා, ඒ වගේම අවශ්‍ය පහසුකම් ලබා දීමට රජයේ අපොහොසත් වීම නිසා
මේ නිත්‍ය දෙකක් කාලයක් තුන කරු
ඒ ජාත්‍යන්තර පිළිගැනීමත් ශ්‍රේණිගත වීම වලදී පහත වැටින්නින් තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, වසරක් තුල ඇති වී තිබෙන මේ බිඳ වැටීම ගැන බැලුවොත්, පහුගිය වසරේ ලෝක ශ්‍රේණිගත වීම වල මුල් පෙළේ විශ්වවිද්‍යාල 500 තිබුණ අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ලෝකෙම හොඳම විශ්වවිද්‍යාල 500 හිටපු පේරාදෙණිය විශ්වවිද්‍යාලය දැන් වෙනකොට 1200 වෙනි තැන දක්වා පහත වැටිලා තිබෙනවා. ඔබතුමා කාලය අවසන් කියපු නිසා මම හරියටම වෙලාවට අවසන් කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, විශ්වවිද්‍යාලයක තත්ත්වය ජාත්‍යන්තරව පහට වැටෙනවා කියන්නේ ඒ විශ්වවිද්‍යාලය තුලින් බිහි කරන වෘත්තිකයට, උපාධිධාරියට ජාත්‍යන්තර රැකියාව වෙළඳපොළේ තියෙන පිළිගැනීමත් පහට වැටෙනවා කියන එකයි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි පිවිසලා තියෙන්නේ දැනුම ධනය වූ සමාජයකටයි. ඒ සමාජය ඇතුලේ අපේ දරුවන්ට තරඟේ තිබෙන්නේ ලෝකෙක. අපි මේ කතා කරන්නේ විශ්ව ගම්මානයේ දරුවෝ ගැන. ඒ මානව ප්‍රාග්ධනය නිර්මාණය කරන්න ඉන්න නිර්මාණකරුවෝ ටික තමයි මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, කතිකාචාර්යවරු කියන්නේ. ඒ වගේම අපි දකින තවත් යථාර්ථයක් තමයි, අද උසස් පෙළ පන්තිවල බොහොමයක් දරුවෝ පාසල් ගිහින් ඉගෙන ගන්නවට වඩා බාහිර පන්තිවලට ගිහින් ඉගෙන ගැනීමේ ප්‍රවණතාවයක් රට පුරා දකින්න තිබෙනවා. ඒකෙන් පෙන්눔 කරනවා, උසස් පෙළට එනකොට පාසල් අධ්‍යාපනයේ සම්බන්ධව යම් විශ්වාසයක් බිඳ වැටිලා තියෙනවා කියන එක. මට අමතක වුණා ඔබතුමාට කියන්න, මගේ විනාඩියක් විතර තමයි ඇත්තේ. කිරියල්ල මැතිතුමා කිව්වා අවශ්‍ය නම් එතුමගෙන් විනාඩි 3ක් ගන්න කියලා. එතකොට යමක් කමක් තියෙන පවුල්වල දරුවෝ බොහොමයක් අද අපි දකිනවා සාමාන්‍ය පෙළින් පසුව විදේශ විද්‍යාලවල, විශ්වවිද්‍යාලවලට යොමු වෙන්න උත්සාහ කරනවා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමත් අපිත් නියෝජනය කරන්නේ ගම්බද ප්‍රදේශ. මොනවක් කර කියාගත නොහැකි අපේ ගම්වල දක්ෂ දරුවන්ට තියෙන එකම පිළිසරණ තමයි අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය. විවිධ දුෂ්කරතා දරා ගනිමින් මේ පද්ධතිය පවත්වාගෙන යන ප්‍රධානතම පුරුක තමයි අපේ මේ උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරු පිරිස. අපි මතක තියාගන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි, විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක් අවුරුද්දක් දෙකක් යනකොට හදන්න පුළුවන්. නමුත් මේ වගේ ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වසරකින් දෙකකින් නිර්මාණය කරන්න බැරි බව. ඒ වගේම අමතක කරන්න එපා, පුජ්‍යලික විශ්වවිද්‍යාල අපේ රටේ ඇතිකරහත් ඉදිරියට ඇතිකරහමත් ඒවයි ඉගැන්වීම් කරන්න ඉන්නෙත් මේ පිරිසම බව. ඒ නිසා විපක්ෂ නායකතුමත් සමග ජන බලවේගී අපිත් මේ ප්‍රශ්න ඉතාම සංවේදී ප්‍රශ්නයක් ලෙස තමයි අවබෝධ කරගෙන තිබෙන්නේ. අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලැබෙන වැටුපෙන් නියෝජ්‍ය කතානායකතුමනි 136ක්ම බදු අය කරගන්නවා. ලැබෙන පරියෙන් 136ක් බඩු හැටියට කපා ගන්නවා. ඒ අය පර්යේෂණයක් කරොත් ඒකට ලැබෙන දීමනාවෙනුත් මේ ප්‍රමාණයම බදු කපා ගන්නවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අවසාන වශයෙන් මම අවධානය යොමු කරන්න කැමතියි, මේ බදු බර පැටවෙන්න කලින් ඒ විශ්වවිද්‍යාලවල උගැන්වීම් කටයුතු කරන බුද්ධිමතුන් නිවසක් හදාගන්න, ඉඩම් කෑල්ලක් මිලට ගන්න, වාහනයක් ගන්න, එහෙම නැත්නම් දරුවෙක්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පඩියෙන් ණයක් ගත්තා. මේ බදු බර පැටවෙන්න ඉස්සෙල්ලා දැන් අද මොකද්ද වෙලා තිබෙන්නේ? දැන් එහෙම ණය අරගෙන ඒ උදවිය විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. දැන් ණයත් කැපිලා බදුත් කැපුණාට පස්සේ අතට ලැබෙන්නේ ඒ බුද්ධිමතුන්ට ඉතාම සොච්චන් මුදලක් විතරයි වැටුප හැටියට. මෙන්න මේවා අද බරපතල ප්‍රශ්න බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා උගතුන් අපේ රටට අහිමි වීමේ අවදානමක් මේ ප්‍රශ්න හමුවේ අපි දකිනවා. මේ බුද්ධි ගලණය නතර කර ගැනීම සඳහා වහාම ජනාධිපතිතුමාගේ උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු රජයේත් ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු අවස්ථාවකයි අපි සිටින්නේ. ඒ නිසායි මම ආර්ථිකය පිළිබඳ කතා කරන දවසක ආර්ථිකයට බෙහෙවින්ම බලපාන මේ කාරණාව පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරන්න උත්සාහ කරේ. මට විනාඩි 10ක් ඔබතුමා ලබා දීම ගැනත්, අමතර විනාඩි 3ක් කිරියල් ඇමතිතුමා විසින් ලබා දීම ගැනත් මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
පවංශතිය ගරු මන්ත්‍රීතුමනි, මීළඟට ගරු අනුප පැස්කෝල් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා. පිටිපස්සේ ආසනයේ වාසනය වෙනස් වෙලා ගරු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තමත් වැදගත් මුදල් මාත්‍යංශයට අදාළ පනත් කිහිපයක සංශෝධනය සහ විශ්වවිද්‍යාලවලට අදාළ ප්‍රකාශ කිරීම් ගැසට් පත්‍රවලට අදාළව අද කතිකාවත සිද්ධ වෙනවා. එතනදී අද දින විශේෂයෙන්ම ප්‍රකාශ කළ යුතුයි චීනයේ පැවැත්වෙන එක් තීරයක් එක් මාවතක් කියන වැඩසටහනේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගි වෙලා තිනවා. ඒ වැඩසටහනට අපි පළමුව එක් තීරයක් එක් මාවතක් කියන වන් වේල් වන් රෝඩ් කියන වැඩසටහනට අපේ ආචාර්ය ස්තුතිය පිරිනමනවා. ඒ වැඩසටහන තුළින් රටට විශේෂ ප්‍රතිලාභ චීනය සමග තිබුණු ඓතිහාසික සම්බන්ධතා අනුව අපිට ලැබෙන ණය ප්‍රතිව්‍යූහගත කිරීම ඇතුළු විවිධ ආයෝජන අවස්ථා අපිට ලැබෙනවා. ඒක නිසා අපි ඒ පිළිබඳව මේ අවස්ථාවේදී සතුටු වෙනවා. එතුමා කිව්වා වගේම ගරු ජනාධිපතිතුමා එක් එක් රටවල් සමග අපේ රට දියුණු කිරීම සඳහා මැදුම් පිළිවෙතට අනුකූලව කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි. අපේ රට ඉදිරියට යාම සඳහා අවශ්‍ය කරන අපේ ආර්ථික පීඩනයෙන් රට ගලවා ගැනීම සඳහා අවශ්‍ය කරන සහාය ජපානය, චීනය, ඇමරිකාව, ඉන්දියාව ඇතුළු සියලු රටවල් සමග මැදුම් පිළිවෙත මත කටයුතු කරමින් අපිට අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීම පිළිබඳව අපි ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මෙතුමා මේ කතාවේදී විශේෂයෙන්ම සඳහන් කරා විශ්වවිද්‍යාලවල ගායන්ත මැතිතුමා සඳහන් කරා, මන්ත්‍රීතුමා සඳහන් කරා, විශ්වවිද්‍යාල ආචාර්යවරුට අධික බදු බරක් ගහනවා, ඒක නිසා එතුමන්ලා රට හැර යනවා. විශ්වවිද්‍යාලය අපේ ඉතාමත් වැදගත් ආයතනයක්, ඒක රැක ගැනීම අවශ්‍යයි කියලා එක. ඒක ඉතාමත් වැදගත් දෙයක්. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සියලු දෙනාම දැනගන්න ඕනේ, හෝඩිය පන්තියේ සිට සාමාන්‍ය පෙළ දක්වාත්, සාමාන්‍ය පෙළ පන්තියේ සිට උසස් පෙළ දක්වාත්, ඉන් අතුරුව විශ්වවිද්‍යාල දක්වාත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සම්පූර්ණයෙන්ම ජනතාවගේ බදු මුදලින් තමයි එතුමන්ලා අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ. මමත් කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත කෙනෙක්. මමත් ඒ අධ්‍යාපන කටු සම්පූර්ණයෙන්ම ජනතාවගේ, දුප්පත් ජනතාවගේ, පොහොසත් ජනතාවගේ, සියලු ජනතාවගේ බදු මුදලින් තමයි අපි අධ්‍යාපන ලැබුවේ. ඒගොල්ලන්ගේ වගකීමක් තියෙනවා බදු මුදල් කැපෙනවායි කියලා ඉවරලා මේ අවස්ථාවේදී රට දාලා යන්න නෙමෙයි. මේ විශ්වවිද්‍යාල ආචාර්යරු තමයි රට රැකගෙන රට නායකත්වය ලබා දීලා රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන මතවාදය රටට ප්‍රකාශ කරමින් රට මේ අවස්ථාවේදී, ජනතාව මේ අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද, රට ආරක්ෂා කර ගැනීම සඳහා, රටේ ආර්ථිකය සකස් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු කියන පණිවිඩය රට දෙන එක තමයි තුමන්ලාගේ වගකීම. එහෙම වගකීම් සහිතව රටට පණිවිඩ දෙන, රට නායකත්වය දෙන විශ්වවිද්‍යාල ආචාර්ය බොහෝ ඉන්නවා. ඒ අතර වාරයෙන් බොහොම සුළුතරයක් රට දාලා යනවා වෙන්න පුළුවන්. නමුත් ඒක දීර්ඝකාලීනව රට හැරලා දාලා ගිය විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය ඉන්නවා, ගෙවිතු මුදලත් නොගෙවා ඉන්න ඉතාමත් සුළු පිරිසක් ඉන්නවා. ඒක නිසා සමත් විශ්වවිද්‍යාල මේ විදිහට අපිට සලකන්න බෑ. විශාල පිරිසක් විශ්වවිද්‍යාලවල ඉතාමත් කැපවීමෙන් වැඩ කරනවා. ඒ වගේ අපි දන්නවා මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා තිබුණු විශ්වවිද්‍යාල බඳවගත්ත ශිෂ්‍ය සංඛ්‍යාව වගේ දෙතුන් ගුණයක ශිෂ්‍ය සංඛ්‍යාවක් දැන් මේ වන විට බඳව ගන්න. ඒක නිසා එතුමා මේ අවස්ථාවේදී ඇති කරන මතවාදය පිළිගත හැකි මතවාදයක් නෙවෙයි. බදු මුදල් අවශ්‍යයි. මොකද රටේ ආදායමෙන්, බදු ආදායමෙන් 75%ක්ම රාජ්‍ය සේවයට ගෙවන්න රාජ්‍ය සේවයට විශ්වවිද්‍යාල ආචාර්යරුත් අයිති. ඒක සුබ සාධනයට ගෙවන සුබ සාධන රාජ්‍යයක් විදිහට. ඒතොර ඒ සියලුම දේවල් වෙනස් කිරීම සඳහා නායකත්වය ලබා දීම වගකීමත් විශ්වවිද්‍යාල ආචාර්යරුන්ට, මහාචාර්යවරුන්ට, වෛද්‍යවරුන්ට, අනික තුර්ථිකයන්ට, මහජනතාවට සියලුම දේවල් තියෙන නිසා ඒ වගකීම් ඉෂ්ට කිරීමේ කටයුත්තට නියැලෙන්න කියන එක තමයි අපේ ප්‍රධානතම ඉල්ලීම ඒ පිරිසගෙන්. ඒ වගේම අපි දන්නවා ඊයේ විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා අප රජයෙන් විජේදාස රාජපක්ෂ මැතිතුමත්, අග්‍රාමාත්‍යතුමත් ඉදිරිපත් කරා අවශ්‍යතාවය. මේක දීර්ඝකාලීන අවශ්‍යතාවයක්. මම මැතිවරණයට එනකොට දෙරණ මාධ්‍ය ජාලයේ 300ට වැඩසටහන තිබුණා. ඒ වැඩසටහන විශේෂයෙන්ම අවධාරණය කරේ සෞභාග්‍ය දැක්ම තුලත් ඉතාමත් හොඳින් තහවුරු කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, දිගින් දිගටම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි කාලේ ඉඳන්ම ජනතාවට දීපු පොරොන්දුවක් තමයි මේ දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කරනවායි කියන එක. විරුද්ධ පක්ෂයනොත්, ඒ වගේම සමගි ජන බලවේගයනොත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණොත් කියන ප්‍රධානම දෙයක් තමයි මේ දූෂිත මැතිවරණ, දූෂිතයන් බිහි කරන හොඳ පුද්ගලයාවත් මජර දේශපාලනයට අද දමන දූෂිත ධනය මේකට තුළ ගලා එන ක්‍රමය වෙනස් කරන්න කියලා. අලුත් දේශපාලනයක් ඉල්ලන මේ මොහොතේ, අලුත් ක්‍රමවේදයක් ඉල්ලන මේ මොහොතේ අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට දූෂණ විරෝධී පනත, ඒ වගේ මැතිවරණ වීදම් පාලනය කිරීමේ පනත. ඒ දෙකම ඉතාමත් ප්‍රශංසනීය පනත් දෙකක්. ඒ වගේම අලුත් දේශපාලනයක් සඳහා, අලුත් ක්‍රමයක් සඳහා, සිස්ටම් චේන්ජ් එකක් සඳහා අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි මේ මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කළා. මිශ්‍ර මැතිවරණ ක්‍රමයට යන එක පුද්ගලයෙකුට මනාප දෙනවා වෙනුවට ආසන ක්‍රමය සහ ඡන්ද ලැබූ ප්‍රමාණය මත මිශ්‍ර ක්‍රමයක් තුළ එක් එක් සුළු පක්ෂවලටත් මන්ත්‍රී ආසන ලැබෙන ආකාරයේ ක්‍රමයක් යෝජනා කළා තින් තම සාර්ථක ක්‍රමයක්. මේ ප්‍රශ්න සඳහා, ජනතාව කියන ප්‍රශ්න සඳහා දූෂිත දේශපාලනය මේ පොළවෙන් තුරන් කිරීම සඳහා අත්‍යවශ්‍යයි මැතිවරණ ක්‍රම වෙනස් කිරීම. ඒක මුළු රටේ ජනතාවම, සියලුම දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව අතිමහත් ජනතාව ඉල්ලන දෙයක්. ඒක නිසා අපි මේ අවස්ථාවේදී ඒ සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. ඒක කරලා මැතිවරණයක් තියන්න කියන එක අපේ ඉල්ලීම. නැත්නම් කවදාකවත් මේක සිද්ධ වෙන්නේ නැහැ. දිගින් දිගටම මේ විෂම චක්‍රය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි දන්නවා අපි දන්න අධ්‍ය අපේ මගේ අමාත්‍යංශයට විශේෂයෙන්ම සමාජ සවිබල ගැනීම අමාත්‍යංශයට විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි දුප්පත්කම එහෙම නැත්නම් දුගීකම නැති කළා ජනතාව සවිබල ගැනීම සමෘද්ධි ව්‍යාපාරයත් අස්සසුම් ව්‍යාපාරෙත් 50%ක් ඉන්නේ ස්වයන් රැකියා කරපු අය තමයි අස්සසුම් ඉල්ලන්නේ අවුරුදු 60 පැනනට පස්සේ 50%ක් සමෘද්ධියේ 50%ක් 60 පැනනට පස්සේ ඉල්ලනවා ඒගොල්ලෝ ස්වයන් රැකියා කරන ඒගොල්ලන්ට පෙන්ෂන් එකක් නැහැ අර්ධ සාධකයක් නැහැ 60න් පස්සේ තමන් රට දියුණු කිරීම සඳහා තමගේ කාලය වැය කරපු අයට අපි මේවර යෝජනා කරා මුදල් අමාත්‍යාංශයේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මක කරන්න අනිවාර්ය පෙන්ෂන් ක්‍රමය අනිවාර්ය පෙන්ෂන් ක්‍රමය අවුරුදු 18 දී පටන් ගත්තොත් ਉਹ අනිවාර්යයෙන්ම එකට දායක වෙන්න ඕනේ අවුරුදු 5ක් දායක වුණොත් ඔහුට අවුරුදු 60 ඉඳලා පෙන්ෂන් ක්‍රමයක් ලැබෙනවා ඒක අත්‍යවශ්‍ය දෙයක් අපේ වැඩිහිටියෝ අවුරුදු 60 පැනනට පස්සේ වැඩ කරාට පස්සේ තමන්ගේ ශ්‍රමය රට සංවර්ධනය කිරීම සඳහා දායක කරාට පස්සේ ඒගොල්ලන් ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් අපේ පිටිපස්සෙනුත් නිලධාරීන්ගේ පිටිපස්සෙනුත් සමෘද්ධියම නැත්නම් අස්සසුම් ඉල්ලගෙන එනවා වෙනුවට අනිවාර්ය දායක ක්‍රමය තුලින් අනාගතයේදී දැන් ඒක ලබා අනාගතයේදී අවුරුදු 60 වෙනකොට පෙන්ෂන් ක්‍රමයක් අනිවාර්ය පෙන්ෂන් ක්‍රමයක් විශ්වාස වැටුප් ක්‍රමයක් හඳුනා දීම අපේ අමාත්‍යංශයක වගකීමක් ඒක අපි මෙවර ඉදිරිපත් කරලා තිනවා මුදල් අමාත්‍යංශයට ඒ වගේම තමයි ජනතාව දිගින් දිගටම ඉල්ලන දෙයක් තමයි වගා නොකරන ඉඩම් වවන්න කියන එක වගා නොකරන ඉඩම් වවන්න ඕනේ සමෘද්ධි එහෙම නැත්නම් අස්වැසුම ප්‍රතිලාභීන්ට වගා කරන ඉඩම් නැහැ නමුත් අක්කර ලක්ෂ ගණනක් තියෙනවා වගා නොකර නිකන් ඔහෙ තිනේවා වගා නොකර තින බිම් සියලුම බිම් වලට බද්දක් අය කරන්න එහෙම නැත්නම් වවන්න එහෙම නැත්නම් බද්ද ගෙවන්න කියන යෝජනාව අපි මෙවර ඉදිරිපත් කරා මොකද අපිට අපේ අස්වැසුම ප්‍රතිලාභීන්ටත් එහෙම නැත්නම් මගේ අමාත්‍යංශයට නොතිබුණත් සමෘද්ධි ප්‍රතිලාභීන්ට අපිට ලක්ෂ 10ක් සයිබල ගැනීම සඳහා බාර දීලා තිනවා අපේ එක යෝජනාවක් තමයි සියලුම නිකන් තින ඉඩම් වගා නොකර ඉඩම් සඳහා බද්දක් අය කළ එක වගා කරන අයට ලබා දෙන්න අවශ්‍ය කරන සහනාදාන ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියන එක අපි යෝජනා කරලා තිනවා ඒ වගේම අධ්‍යාපන ක්‍රමයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ සමෘද්ධිලාභී පවුල් පත් වෙන අයගේ වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ අසමත් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන කුසලතාවය බලන්නේ නැහැ බලන්නේ විෂයානුබද්ධ දක්ෂතා තමයි බලන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළදී ගණිතයේ උසමත් නම් භාෂාව උසමත් නම් ආගම උසමත් නම් විභාගයේ සමත් ඒ තුන සමත් නැත්නම් ඔහු ෆේල් කියලා ලේබල් එකක් ගන්න ඊට පස්සේ ෆේල් ආයත තමයි වෙනම අධ්‍යාපනයක් ලබා දෙන වෘත්තීය පුහුණුව කියලා එක සම්පූර්ණයෙන්ම අසාධාරණ වැරදි අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලොකුම වැරද්දක් අපි එක සකස් කර ගැනීම දැන් කළ යුතුයි ඒක අපි යෝජනා කරලා තිනවා වෘත්තීය විෂය ධාරාවක් අනිවාර්යෙන් අටේ පන්තියේ සිට ඇතුළත් වෙන්න ඕනේ ඔවුන්ගේ දක්ෂතා තියෙනවා විශිෂ්ට දක්ෂතා තියෙනවා ගණිතයයි භාෂාවයි ආගමයි විතරක් නෙමෙයි දක්ෂතාවය කියන්නේ විවිධ කුසලතා තියෙන නැටුම් චිත්‍ර විදුලි ඇතුළු විවිධාකාර කුසලතා තමයි කුසලතා මත පදනම්මුණු වෘත්තීය කෘෂිකර්මයේ ඇතුළු විවිධ කුසලතා මත පදනම්මුණු විෂය ධාරාවක් ඇතුළත් කළ උසස් පෙළේ විෂය ධාරාවක් ඇතුළත් කළ විදේශගත වීම සඳහා අපි යෝජනා කළා තියෙන ලක්ෂයක් අවම වශයෙන් සමෘද්ධිලාභී පවුල් විදේශගත කරන්න ඕනේ කියන එක ඒකට අවශ්‍ය කරන පදනම සකස් කිරීමත් අපි යෝජනා කළා තියෙන ෆේල් ඕ ලෙවල් ෆේල් කියන සංකල්පය ඈත් කළ අවසන් කරලා සියලු දෙනාම පාසල්ට එන සියලු දෙනාගේම කුසලතාවේ මත පදනම් අධ්‍යාපන ක්‍රමයේ සකස් කරලා ඒ කුසලතා අධ්‍යාපන මත පදනම් වෘත්ති අධ්‍යාපන ධාරාවක් ඇතුළත් කරලා ඊටම සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන්න කියලා අපි යෝජනා කරලා තිනවා ඒ වගේම තමයි අපි දන්නවා විදේශ රැකියා ජපානය තුල තියෙන විදේශ රැකියා විශාල ප්‍රමාණයක් ඒකට අප අමාත්‍යාංශයෙන් ආරම්භ කළා ලංකා පුරාම ජපන් අධ්‍යාපනය සඳහා ජපන් භාෂා වැඩසටහන මීට වසරකට පෙර පටන් ගත්තා ඒක ඉතාම සාර්ථකව අපි ඉෂ්ට කළ මෙවර ඒ ජපන් විභාග පාස් වෙච්ච සියලු දෙනාම ජපන් විදේශගත කිරීම සඳහා කුසලතා අධ්‍යාපනය ලබා දෙන එකත් ඒ වගේම දෙවන වටය සඳහා විශාල ප්‍රමාණයක් අවම වශයෙන් ලංකාපුරම 25,000ක ශිෂ්‍ය ප්‍රමාණයක් බඳවගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන ජපන් භාෂා දැනුම ලබා දීලා විදේශගත කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු අපි කරනවා ඒ වගේම අපි දන්නවා අපිට අවශ්‍ය තව දුරටත් මේ සුබ සාධක රාජ්‍ය පාත්කගෙන යන එක නෙමෙයි සුබ සාධක රාජ්‍ය වෙනුවට ව්‍යවසායක රාජ්‍ය කරා ගමන් කරන්න සමෘද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කරමින්
ගෙරල්ල ගමේ ඉන්න දුප්පත් එක්කෙනාට සියලු වරප්‍රසාද දෙනවා වෙනුවට පුංචියට හෝ විවසායකත්වයක් නිෂ්පාදනයක් වගා කිරීමක් කරන වෘත්තිකයන්ට එහෙම නැත්නම් විවසායකයන්ට එහෙම නැත්නම් වගාකරුවන්ට එහෙම නැත්නම් වෙළෙන්දන්ට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙන ශක්තිය ලබා දෙන දැනුම ලබා දෙන පුහුණුව ලබා දෙන ඒ වගේම අර කිව්වා වගේම විශ්‍රාමයටමක් ලබා දෙන ක්‍රමවේදයක් අපි ඉදිරියේදී සකස් කරමින් තියෙනවා. දැන් ඉදිරියේදී අපි අනිවාර්යයෙන් මේක තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් ඒ සඳහා අපි මෙවර 25 ලංකා පුරාම ඉන්න අපේ ව්‍යවසායකව සම්බන්ධ කරගෙන දස ලක්ෂයක් නිෂ්පාදකයෝ එහෙම නැත්නම් ව්‍යවසායකයෝ එහෙම නැත්නම් වෙළෙන්දෝ ඇති කිරීම සඳහා අපි පටන් ගන්නවා වැඩසටහන. මේ වසර 3 තුල ලක්ෂ 10ක් වූ අස්වසුම් ප්‍රතිලාභින්ව නිෂ්පාදකයෝ බවට පත් කිරීම, කුඩා ව්‍යවසායකයෝ බවට පත් කිරීම, මයික්‍රෝ මට්ටමේ නිෂ්පාදකයෝ සහ ව්‍යවසායකයෝ බවට පත් කිරීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා. ඒකට අවශ්‍ය කරන පදනම සහ නායකත්වය ගරු ජනාධිපතිතුමා විසින් ලබා දීලා තිනවා. ඒක නිසා අපේ ගමන ඉතාමත් සාර්ථක ගමනක් ගමන් කිරීම සඳහා අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම මම දන්නවා අපි ආජන්ටිනාවේ පැවැත්වුණු මෙන්ටල් හෙල්ත් සමිට් එකේදීම නැත්තම් මානසික සෞඛ්‍ය සම්මේලනයේදී ජාත්‍යන්තර සමුළුවේදී හඳුනාගත් දෙයක් තමයි ලංකාව තුළ වර්ෂයකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිවිදිස තමන්ගේ ජීවිතය නැති කර ගැනීම සඳහා යොමු වෙනවා. ලක්ෂයක් යොමු වෙනවා. ඒකෙන් 3000ක් ජීවිත නැති කර ගන්නවා. ඒ වගේම මානසික පීඩනය තියෙන්නේ 124.4%. අවුරුදු 10 24 ඉන්න ළමයිට
මිනිත්තු 2ක් කාලයක්
තියෙනවා. අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන අර්බුදය තුළ 119.4% තරුණ දරුවෝ අවුරුදු 10 24 ඉන්න දරුවෝ අධික මානසික පීඩනය තුළ ඉන්නවායි කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලිනුත් කැලණිය විශ්වවිද්‍යාලිනුත් තහවුරු කරලා තියෙන පර්යේෂණයක් මගින්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා අලුත් රටක් අලුත් දේශපාලනයක් සඳහා ජනතාවට තරුණයන්ට තියෙන අධ්‍යාපන අවස්ථා තියෙන ඉතාම සීමිත පිරිසකට අපේ රජයට තියෙන සීමිත මුදල් ප්‍රමාණයක් ඒක නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කිරීම අනිවාර්යම අවශ්‍යයි. මේ කාලීන අවශ්‍යතාවට අනුව විවසාක රාජ්‍ය නිර්මාණය කිරීම සඳහා සුබසාධන රාජ්‍ය වෙනුවට විවසාක රාජ්‍යයකට අපි යනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාල කියන එක අපි අනිවාර්යෙන් විවෘත කරන්න ඕන. මේ වෙනකොට රටින් අපේ ලංකාවේ විදේශ අතිවිශාල විදේශ විනිමයක් පිටරට ඇදිලා යනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා. ඒක නිසා මේ ගත්ත පියවර දැනටත් විශ්වවිද්‍යාල 24ක් සම්මත කරලා තිනවා, අනුමත කරලා තිනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. එක දාවුදුට පුළුල් කරමින් ලෝකේ ඉන්න අයටත් ලංකාවට ඇවිල්ලා ආසියාවේ ඉන්න අයටත් ලංකාවේ වෙලා ඉතාමත් දියුණු අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු අපි කළ යුතුයි. ඒකට පුද්ගලික අංශයේ විශ්වවිද්‍යාල අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ලිම්මැඩිය වගේ මේක හිතලා ඉතිහාසය තුල 70 දශකයේ තියෙන තත්ත්වය ගැන හිතලා අද වර්තමානයට එන්න සූදානම් වෙනවා නම් ඒ අයට මම කියනවා, ඒ දේශපාලන පක්ෂ වලට මම කියනවා, ඒ සියලුම දේශපාලන පක්ෂ වලට කියනවා තමුන්නාසලාගේ දරුවෝ ඉගෙන ගන්න කොහෙද කියලා පස්ස ඇරලා බලන්න කියලා. අද පෞද්ගලික විශ්වවිද්‍යාල නැතුව ලෝකයේත් එක්ක අපිට තරඟ කරන්න බෑ. අපේ ආර්ථික විවසායක රාජ්‍යයක් කරා යන්න පෞද්ගලික අංශයට අනිවාර්යයෙන් පෞද්ගලික හැටියට තැන දිය යුතුමයි. පාඩු ලබන සියලුම ආයතන රාජ්‍ය ආයතන පුද්ගලික අංශයෙන් ලබා දෙන ලාභදායක ආයතන බවට පත් කළා. ඒවා ලාභ අපේ රජයට බදු ලබා ගන්න තත්ත්වයක් පත් කළ යුතු. ඒක විදේශ ආයෝජනද එහෙම නැත්නම් දේශීය ආයෝජනද කියලා අපි සැලකිය යුතු නැහැ. සියලුම පාඩු ලබන ආයතන ලාභදායක තත්ත්වයක් ගෙනාව නැත්නම් අනිවාර්යයෙන් මේ රජය තවදුරටත් බිඳ වැටෙන එක නිසා ගන්න තීන්දුව සියලුම දේවල් ඉතාම සාර්ථක තීන්දුව. ස්තුතියි.
වහා විශ්වති කරු රාජ්‍ය මාත්‍යමනි දිවාහාර විවේකයේ සඳහා සභාවේ කටයුතු පස්සරු එක දක්වා තාවකාලිකව අත්හිටුන්නේ.